Honorable Priyadarshana Ayapa, Honorable Yanisha Ayapa.
Karu Sabha Mulasanaruda Sabhapatthumani Aperate Videsha Pratipatthiya Gattot Teka Itamatma Hunding Videsha Pratipatthiya Api Kriyatma Karapu Rata Visheshema Niravyuddhya Tiyana Kale Aperate Videsha Pratipatthiya Gudanaguni Nobendi Pratipatthiya Tek Eka Pradhanama Karane Tamai Api යටත්විජිතවාදයට එහෙම නැත්නම් අධිරාජ්‍යවාදයට එරෙහිව මෑතදී නිදහස ලැබුණු රටවල් තමයි නොබැඳි රාජ්‍යයන්ට නිර්මාණය වුණේ 1954 බණ්ඩුම් සම්මේලනයේදී. ඉතින් යනු එය කූට ප්‍රාප්තුනේ 1961 යුගොස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් නුවර. එතැන් පටන් අපි අපේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය වුණේ කිසිම රටකට ගැති නොවන අපිටම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සහිත දීර්ඝකාලීන යටත්විජිතවාදයට සහ අධිරාජ්‍යවාදයට විරුද්ධව ඇති වුණු ක්‍රමවේදයකට තමයි අපි විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කෙරුවේ. අද එදා තිබුණු නිරවයුද්ධයේ එසේ නොතිබුණත් අද විශේෂයෙන්ම ලෝකේ ට්‍රේඩ් වෝ එකක් කියන වෙළඳ යුද්ධයක් මේක දක්වා පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් අපේ වාගේ රටක ඉන්දියානු සාගරයේ ප්‍රධාන දූපතක් ඒ වගේම තව ලොකු වගකීමක් තියෙනවා අපේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කරන්නට මේ වෙළඳ සටනේදී අපි ඉතාමත්ම කල්පනාකාරීව වැඩ කරන්න ඕන කියලා කල්පනා කරා. එහෙම නැත්නම් අපි යම් යම් ප්‍රශ්න වලට වැටෙනවා. එදා අපේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙවපු ආණ්ඩු අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කෙරුවාගේ අපිට ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා හෙටටත් අපේ ස්වාධීනත්වය ඒ වගේම අපේ රටේ නිරවුල් ආර්ථික දේශපාලන විදේශ කටයුතු සමගම අපිට සිද්ධ වෙනවා අද ලෝකයේ තිබෙන තත්ත්වයන් අනුව ඇමරිකානු එක්සත් ජනපදය ඒ වගේම යුරෝප සංගමය ඒ වගේම චීනය යාබද අපේ ඉන්දියාව වගේ රටවල් එක්ක අපේ තිබෙන වෙළඳ සබඳතා පුරුල් කරගන්න ගමන් දේශපාලනික වශයෙන් බොහොම මධ්‍යස්ථ ස්වරූපයක් අනුගමනය කරන්න අපිට සිද්ධ වෙනවා. මොකද අපි දැනටත් කියලා තියෙනවා විශේෂයෙන් ඉන්දියානු සාගරය වෙළඳ සාගරයක් කරන්න අපේ බලාපොරොත්තුව තියෙන්නේ. කොයි වෙලාවකවත් ඒකට වෙන යුදමය තත්ත්වයක් වර්ධනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. මොකද අපිට ඒකට අත්දැකීම් තිබෙනවා. මේ දීර්ඝ කාලයක් යටත් විජිතයක් විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයේ දකුණු ආසියාවේ මූලස්ථාන වුණේ ශ්‍රී ලංකාව. අපිට තිබුණා ලෝක තිබුණ ඉතාමත්ම ස්වභාවික වරායක්. ඒ නිසා අපි නිතරම කල්පනායෙන් වැඩ කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මම පිළිතුරක් දෙන්න ඕනේ. මට කලින් කතා කරපු සුමන්දිරන් මන්ත්‍රීතුමා විශේෂයෙන්ම මේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ 31 රිසොලියුෂන් එක ගැන කතා කරනවා. මේක මං හිතන්නේ අපි ඓතිහාසික පාවාදීමක් හැටියට මං සලකන්නේ. මේක හරියටම තොන්ජුවන් ධර්මපාල රජතුමා මුළු රටම පාවා දෙන්න එදා ක්‍රියා කෙරුවා වගේම අපිට කඩුරුවක් එල්ල කරන්න තමයි මේක දීලා තියෙන්නේ. මේක අනුව අපි පිළි අරගෙන තියෙන කරුණු ඉතාම බරපතල. අපි පිළි අරගෙන තියෙනවා වෙන රටවල ඉන්න විනිශ්චකාරවරු පා ලංකාවට කියන්නේ. මම ඒක ඉංග්‍රීසියෙන් කියන්නම්. Welcome the recognition by the government of Sri Lanka that accountability is essential to uphold the rule of law and participation in the Sri Lankan judicial mechanism including a special counsel's office on commonwealth other foreign judges, defense lawyers and authorized prosecution and investigators. මං හිතන්නේ ලංකාවේ ව්‍යවස්ථාවේ මෙහෙම ඉඩක් සලසලා නැහැ. ලංකාවේ ව්‍යවස්ථාවේ අධිකරණය පිළිබඳ කොටසේදී මේ තත්ත්වය ඇති කරන්න බෑ. එහෙමනම් අපි කොහොමද?
Honorable member, you have 2 more minutes.
අපි කොහොමද මේක කරුවේ? අපි ඉදිරියේ කඩුවක් තියලා මෙන්න මෙහෙම කරන්න කියලා අපි ක්‍රියාත්මක වෙන්න පසුගිය ආණ්ඩුව කතා කරා. දැන් අද ඒක හොඳයි කියලාත් ක්‍රියාල්ල ඇමතුමා කිව්වා. මම දන්නේ නැහැ ඒකේ තියෙන හොඳේ මොකද්ද කියලා. ඊළඟට හෙදි එකඟ වෙනවා අපේ තියෙන පබ්ලික් සිකියුරිටි ඕඩිනන්ස් එක අයින් කරලා ප්‍රිවෙන්ෂන් සිකියුරිටි ඇක්ට් එක අයින් කරලා අපි ඇන්ටි ටෙරරිසම් ලෙජිස්ලේෂන් ගේන්න ඕනේ කියලා. ඉතින් මේක මං හිතන්නේ මම නෙමෙයි අවසාන වසරේදී එවකට හිටපු තිලක් මාරපණ ඇමතිවරයා ඔහුගේ අවසාන කතාව අරන් බලන්න. තිලක් මාරපණ ඇමතිවරයාගේ අවසාන කතාවේදී ඔහු පිළි අරන් තියෙනවා මේක එකඟ වෙච්ච සමහර කරුණු අපිට කරන්න බෑ කියලා. අපි මේක කෙරුවේ සහමුලින්ම පාවාදීමක් හැටියට. එනිසා අපේ විදේශ ප්‍රතිපත්ති අපේ මීට කලින් හිටපු සියලු දෙනාම තියාගෙන ආපු ස්වාධීනත්වයේ ලෝකෙ ඕනවරට කොන්ෆ්ලික්ට් ඇති වෙනවා, ගැටුම් ඇති වෙනවා. ගැටුම් निराකරණය කරන්න ඕනේ. ගැටුම් निराකරණය සඳහා යම් ආකාරයක බලතල බෙදා හැරීමකුත් කරන්න ඕනේ වෙයි. නමුත් ජාත්‍යන්තර වශයෙන් අපි ගිහිල්ලා මේ විදියට වැඩ කරන්න ඕනේ කියලා එකඟ වෙන එක සම්පූර්ණ පාවාදීපු ආණ්ඩුවක ක්‍රියාවලියක් හැටියට තමයි මට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේක එහෙම පිටින්ම අපි මෙතෙක් කල් පවත්වාගෙන ආපු අර ජාත්‍යන්තර නීති අපේ සම්ප්‍රදායන් අපේ විදේශ ප්‍රතිපත්තිය සහ මුලින්ම පාවාදීමක් හැටියටයි මන් දකින්නේ. ඒ නිසා මේකෙන් අපි ඉවත් වෙන්න ඕනේ. ඒක අපේ ස්වාධීන අයිතියක්. ඉවත් වුණා අපි. ඒක ඉවත් වෙන්න බැරි ඇයි? අපි කෝස්පොන්සර් කරුවේ අපිට උඩින් කඩුවක් තියෙන එකට තමයි අපි අස්සම් කරුවේ. මේක තේරුම් ගන්න තරම් බැරි වුණා. ඒක මම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ මතයක් ප්‍රකාශ කර කීම ගැන. එවකට විදේශ ඇමතිවරයා තමන්ගේ අවසාන කතාවේදී මේ தත්ත්වය වෙනස් කරන්න අපි අපේ අතීතයේ අපිට හුරු පුරුදු විජේත ප්‍රතිපත්තියක් කරා අපි
ළඟට. Honorable member, time is up, please wind up.
ඒ නිසා මම කියන්නේ මේ එක එක්කෙනාට ඕන හැටියට මේක කරන්න බෑ. අපි අපේ රටේ සියලු දෙනාම එකතු වෙලා යම් විසඳුමක් හොයාගන්න එක එකයි. ජාත්‍යන්තර තලයට ඕන විදිහට විසඳුමක් හොයන්න ගියොත් ඒක රට ඇතුලේ සදාකාලික ප්‍රශ්නයක් ඇති කරන දෙයක් බවට පත් වෙනවා කියලා මම මතක් කරන්න කැමතියි.
Thank you. Honorable Manusha Nanayakara, you have 16 minutes.
ගරු මුලස්සුනාරුවේ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මාධ්‍ය ගැලරියේ මාධ්‍යවේදී නොමැතිව මුදල් ඇමතිවරයා තමන්ගේ අයවැය කතාව ඉදිරිපත් කළා. අද දිනේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ්‍ය විවාදයට ගන්න අවස්ථාව වන විටත් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන තහනම් කලාපයක් බවට පත්ව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සජීව විකාශයත් විවිධ අවස්ථාවලදී මාධ්‍ය වෙත ලබා නොදෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රටටත් වැදගත් ආන්දෝලනාත්මකව හෙළිදරව් කරන විට ඒට බාධා කරමින් මන්ත්‍රීවරුන්ට කැමරාව ලබා නොදෙමින් පාර්ලිමේන්තු කටයුතු නිදහසේ වාර්තා කිරීමේ ඉඩ ලබා නොදෙන තත්ත්වයක් තුළ තමයි අද අපි මේ කතා කරන්නේ. දැන් පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ට වසා තියෙන්නේ කොරෝනා හැදෙන්නේ මාධ්‍යවේදීන්ට විතරක්ද නිසාද කියලා අපි ප්‍රශ්න කරනවා. පොලිසියට හැදෙන්නේ නැද්ද? පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හැදෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මන්ත්‍රීවරුන්ට හැදෙන්නේ නැද්ද? ඇයි මාධ්‍යවේදීන් විතරක් මේ පාර්ලිමේන්තුව එන්නේ එක වලක් වෙලා තියෙන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. ඉතිහාසයට අවධානය යොමු කරද්දී ප්‍රේමකීර්ති රිචඩ් සොයිසා ඝාතන වල ඉඳලා රටේ මාධ්‍යවේදීන් බියගැන් වූ අඳුරුතුම කාලවකවානු වලින් පස්සේ 2015 2005 2015 කාලවකවානු වල තමයි ඒ කාලේ ගැන තමයි කියන්නේ, හැමදාම ගැන තමයි කියන්නේ. අපිට කාගේද කාලේ කියලා වැඩක් නැහැ. කාගේ වුණත් කාලේ මාධ්‍යවේදීන්ට වැරද්දක් වෙලා තියෙනවනම් ඒ වැරද්ද වැරද්ද විදියට අපි දකිනවා. ඒකයි අපි කතා කරන්නේ. ඒ අඳුරු වකවානුවෙන් පස්සේ 2015 2015 කාලේ වකවානුවේ මාධ්‍යවේදී සණ්ඩ ලීඩර් කතුරු ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් මාධ්‍ය වෘත්තිකයන් විශාල පිරිසක් ඝාතනය කළේ අඳුරු යුගයට තිත තියන්න පුළුවන් උනේ 2015 න් පස්සේ. මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුවට කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. වගේම 2015 වෙන විට ඇතැම් ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ ලිපිගුණුත් අතුරුදහන් කර තිබුණා. මේ නිසා බිඳුවේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න සිද්ධ වුණා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ කීර්තිනායක පහර දීම, නාමල් පෙරරට පහර දීම, ප්‍රගී තෙක්නලිගොඩ අතුරුදහන් කිරීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම සම්බන්ධයෙන් අලුතෙන්ම පරීක්ෂණ ආරම්භ කිරීමට යාමට සිද්ධ වුණා. මේ පරීක්ෂණ බොහෝ දුරට අවසන් කිරීමට නඩු පැවරීමට පවණයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. දැන් සර්ගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ මේ ලිපිගොනු වසා දමා තිබෙනවයි කියලා ආරංචි. නඩු පැවරීමට හැර කිසි දෙයක් දැන් කරන්න නැහැ. වොයිස් ලසන්ත කියලා ජාත්‍යන්තර මාධ්‍යෙන් අහපු අයට මේව සම්බන්ධ නිසාද දන්නේ නැහැ. මේ පරීක්ෂණ කටයුතු දැන් ඉදිරියට නොයන්නේ කියලා අපිට සැකයක් තියෙනවා. එහෙ නැමැතිනම් ශානි අබේසේකරලා මේ නඩු පවරපු නිසාද දැන් හිරේ ගියේ? දැන් අද කොරෝනාත් හැදිලා තියෙනවා. අද ජීවිත අවදානමක් ලක් වෙලා තියෙනවා ශානි අබේසේකරලාට. දැන් මේ කියන විදියට ලසන්ත වික්‍රමතුංග තනියම වෙඩි තියාගෙන තියෙනවා. හීත් නොයා රුපාලි තෙන්නකෝන් Taman විසින්ම ගහගෙන තියෙනවා. සීසරට ගහපු අය, සිරසට ගිනි තියපු, සියතට ගිනි තියපු අය, යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට පහර දීපු අය කවුද? ඒ මාධ්‍ය ආයතනවල අයම දේවට ගහගෙන තිනේ කෝ පරීක්ෂණ? මේ වගේ අභියෝගාත්මක අවස්ථාවලදී මාධ්‍ය නිදහස වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් කිරීම වෙනුවෙන් කැනඩාව හා එක්සත් රාජධානිය ප්‍රථම වරට පිරිනැමූ මාධ්‍ය නිදහස් සඳහා වන සම්මානයේ අවසන් පස්වෙනි අතරට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් වෙච්ච ආචාර්ය රංග කලන්සූරිය මැතිතුමාට සුබ පැතීමටත් මම මේක අවස්ථාවක් කරගන්නවා කියලා මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට ගන්න අවස්ථාවේ මාධ්‍ය කර්මාන්තයේ වැඩි දියුණුව වෙනුවෙන් අයවැය යෝජනා වෙනුවෙන් මොනවද යෝජනා කරලා තියෙන්නේ? මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් මාධ්‍යවේදිකේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අයවැය ලේඛනයේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කනගාටුවට කරුණා. සිව්වැනි ආණ්ඩුව ලෙසින් සැලකෙන ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන ආකල්පය තමයි එයින් පෙන්නුම් කරන්නේ. මාධ්‍යවේදීන්ට පසුගිය කාලයේ ලබා දුන් මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය අධ්‍යාපන ආධාර ක්‍රමයේ ඉදිරියට ගෙන යනවාද නැද්ද ගැනවත් මෙහි සඳහනක් නැහැ. මාධ්‍යවේදීන්ට ලබා දුන් සහන මේ අයවැයෙන් කප්පාදු කරනවාද නැද්ද කියලාවත් මේ වෙලාවේ උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය ගැන කතා කරන විට මාධ්‍ය කර්මාන්තයේ ව්‍යාපාරික පැත්ත වගේම සමාජ වගකීම ගැනත් අමතක කරන්න බෑ. සපත්තු නිෂ්පාදනයක් හරි චොක්ලට් නිෂ්පාදනයක් වගේ නම් සමාජ වගකීම වෙනම පැත්තක තියන්න පුළුවන්. නමුත් මාධ්‍යයට සමාජ වගකීමක් තියෙනවා. මේ සමාජ වගකීම හරියට සානුබල සැපයීමකට තමයි ආණ්ඩුවට තියෙන එකෙන් මිදී පලා යන්න බෑ. තමන්ගේ ගජමිතුරු මාධ්‍ය ආයතන වලට යුතුකම් ඉටු කරන්න රජයේ ව්‍යාපාරවලින් කෝටි ගණන් අයතා මුදල් උපයා ගන්නට ඉඩ ලබා දීලා පැත්තකට වෙලා බලා ඉඳති විපක්ෂයට බලාගෙන ඉන්න බෑ. අද රාජ්‍ය සේවා කොමිසමටත් තමන්ගේ හිතවතුන්පත් කරලා තවදුරටත් තමන්ගේ වැඩ කටයුතු පහසු කරගන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මේට විරුද්ධව නීතිපතිවරයාට යවපු මේ ඇන්ටිජන් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් සම්බන්ධ ලිපියකුත් මම මේ වෙලාවේ සභාගත කරනවා ඒ නීතිපතිවරයා වෙත යොමු කරපු. ඊට අමතරව මම මේ වෙලාවේ මේ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම, ඒ වගේම තරඟකාරී වෙළඳපොළ, ඒ වගේම නීතිම රාමුව සකස් කිරීම, ඒ වගේම තාක්ෂණය සහ ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාවය ගැන මම මේ වෙලාවේදී අදහස් දක්වන්න සූදානම්. රටක මාධ්‍ය කර්මාන්තයේ යහපත් අතට හැරවීමට නම් හොඳ මාධ්‍යවේදීන් ඉන්න ඕනේ. අද මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා තිබෙන ආයතන මොනවද? බැසිල් රාජපක්ෂ වෙනුවෙන් Facebook එකේ ලියන ආචාර්යවරයෙක්ගේ සභාපතිත්වයෙන් තියෙන පුවත්පත් මණ්ඩලයෙන්ද මාධ්‍යවේදීන් බිහි කරන්න කියලා අද අපි ප්‍රශ්න කරනවා. වෘත්තීය මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා 2002 දී අපේ ආණ්ඩු කාලයේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ආරම්භ කරා. ජනමාධ්‍ය ඩිප්ලෝමාව කින ආරම්භ කළ පශ්චාත් උපාධියක් උපාධියක් දක්වා ලබා ගන්න පුළුවන් විදියට තමයි මේක නිර්මාණය කරේ. ඒත් රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේක ඉදිරියට ගෙන යන්න උදව් කළේ නැහැ. ඒ වෙනුවට කකුලෙන් ඇදලා 2010 වන විට එය අක්‍රීය තත්වයට පත් කළා. පසුගිය අවුරුදු 10ක කාලය තුළ විධිමත් මාධ්‍ය වෘත්තීය පුහුණුවකින් පසුව මාධ්‍ය ආයතනයට එකතුණු මාධ්‍යවේදීන් ප්‍රමාණය ඉතාමත්ම විරලයි. රජයේ විශ්වවිද්‍යාලින් මාධ්‍ය අධ්‍යාපනයක් ලබා දුන්නත් ජනමාධ්‍ය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලැබෙන්නේ නැහැ. දැන් මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ගෙන් අහන්න අන්තිමට පුහුණුවකට ගියේ කවදද කියලා. අවුරුදු ගණනාවකින් උන්ට පුහුණුවක් ලැබිලා නැහැ. ඒ ගැන අවධානය යොමු කරන්න තිබිච්ච ආණ්ඩුවලටත් අපේ ආණ්ඩුවලටත් මේ ආණ්ඩුවලටත් කිසිදු උමනාවක් තිබිලා නැහැ කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සුදුසුකම් හා පුහුණුව සම්බන්ධයෙන් බොහෝ විට කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔවුන්ට පුහුණුවක් ලබා දීමට මාධ්‍ය ආයතනවලට උනන්දුවක් නැහැ වගේම රජයේ පාර්ශ්වයන්ටත් උමනාවක් නැති බව තමයි පේන්න තියෙන්නේ. මේ නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දේශපාලනයට ළඟට ගිහිල්ලා මොනවා හරි කියන්න කියලා වොයිස් කට් දේශපාලනයේ සහ වොයිස් කට් මාධ්‍ය තමයි දැන් තියෙන්නේ. ඒකට විකට කතාවක් හරි කාට හරි පහරක් ගැහුවේ නැත්නම් ඒක මාධ්‍ය පළවෙන්නේ නැහැ. අද ඒ තත්ත්වයට මාධ්‍ය පත් වෙලා තියෙන්නේ. මාධ්‍ය කර්මාන්තයේ දියුණුව ගැන වැඩි අවධානයක් මේ වකවානුවේදී අපි ගැඹුරෙන් හිතන්නට ඕනි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙනුත් අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට ස්ථිර ආදායමක් ගැනත් ඔවුන්ට නිශ්චිත ක්‍රමවේදයක් පිළිබඳවත් සකස් විය යුතුයි කියලා මම යෝජනා කරනවා. මාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි මාධ්‍ය ආයතන හිමිකරුවන් ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. පසුගියදා කරපු සමීක්ෂණයක් අනුව මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90%ක්ම සමත් වී තිබෙන්නේ සාමාන්‍ය පෙළ පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මාධ්‍ය ආයතන කතා කළත් මාධ්‍ය ආයතන වල හිමිකරුවන්ගේ ආයතන සුදුසුකම් ගැන කතා බහ කරන්න ගියොත් ඉතින් ලැජ්ජ තමයි හිතෙන්නේ. මාධ්‍යවේදීන්ගේ හා සමාජ මාධ්‍ය ආයතනවල වෘත්තීය භාවය ගැන අපට මෑත කාලිනව පරීක්ෂාවට ලක් කිරීමට හැකියාව ලැබුණේ කොරෝනා වාර්තාකරණයත් එක්ක. කොරෝනා වාර්තාකරණයෙන් මේ ආණ්ඩුව ෆේල් වුණා. කොරෝනා වෛරසයේ රට තුළට ආවහම පළවෙනියෙන්ම චීන ජාතික කාන්තාවකට ආසාදනය වෙලා ඇය සුව වූ පසුව මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබා දෙන ආණ්ඩුව කටයුතු කළා. ඒ වගේ ආපදා අවස්ථාවන් වලදී නිවැරදිව වාර්තා කරන්නේ කොහොමද කියන එක මාධ්‍යවේදීන් පුහුණු කරන්න කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒ සඳහා වන මාර්ගෝපදේශන ලබා දීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කළේ මාස ගණනාවකට පසුව. ඒ වන විට කොරෝනා රෝගීන් ගැන මාධ්‍ය විසින් යකෙක් මව අවසන් කොරෝනා රෝගීන් පිටුපස ගිහින් කැමරා අමෝරාගෙන අවි අමෝරාගෙන අත්තරංගුවට අරගන්නවා වගේ අත්තරංගුවට අරගන්නේ වීඩියෝ කරලා මාධ්‍යයට පළ කරා. අවසානයේදී උනේ කොරෝනා ආසාදිතයින් සමාජයෙන් පැනලා ගියා. සමහරු ගඟේ පැන්නා සමහරු සියදිවි නහගත්තා මේකට රජයේ බක්තිය යුතුයි දැන් ආණ්ඩුව කොරෝනා අරමුදලක් නිර්මාණය කරලා ප්‍රචාරක වියදම් ලෙස රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා එයින් මිලියන 23ක් දැනටමත් වියදම් කරලා අවසන් කොරෝනා අරමුදලේ ප්‍රචාරක මුදල් ලබා දුන්නේ කාටද මේ වගේ ජාතික වෙසෙනයකදී මාස්ක් දාන්න කියන පණිවිඩය ලබා දෙන්න සමහර මාධ්‍ය ආයතන මුදල් ලබාගෙන තියෙනවා ජාතික වෙසෙනයකදී ආධාර මුදල් එකතු කරලා ඒව ජනතාවට බෙදෙන හොඳ වැඩ මාධ්‍ය කරන ගමන්ම ඇයි මේ ජාතික වගකීමක් තියෙන වෙලාවේ මාස්ක් එක දාගන්න එක කියන්නත් සල්ලි එකතු කරේ කියලා අපි අහනවා කාටද මේ මාධ්‍ය ආයතන වලින් සල්ලි ගියේ මේ කොවිඩ් අරමුදලෙන් PCR කන්ත්‍ර කට්ටල එහෙම නැත්නම් වෙන්ටිලේටර් ගන්න තියෙන සල්ලි වලින් ගජමිතුරන්ට උදව් කිරීමක් තමයි මේ වෙලාවේ සිද්ධ කරලා තියෙන්නේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තරඟකාරී වෙළඳ පොලක් තියෙන්න ඕනි. රටක හොඳ ජනමාධ්‍යකරණයක් ක්‍රියාත්මක වීමට නම් තරඟකාරීත්වයක් තිබෙන්න ඕනි. ඒ කියන්නේ වඩාත්ම හොඳින් ආණ්ඩුවේ රෙදි හොදන්නේ මොන channel එකද කියලා බලන එක නෙවෙයි. එක පුද්ගලයෙක් ළඟ මාධ්‍ය ආයතන කීපයක් තබා ගන්නවා නම් එතනත් මාධ්‍ය ඒකාධිකාරයක් හැදෙනවා. දැන් සමහර රූපවාහිනී ආයතනවලට රේඩියෝ channel තියෙනවා, පත්‍ර තියෙනවා. තමන්ගේ යාළුවන්ට, ඥාතීන්ට, ගජමිතුරන්ට තමයි මේ සංඛ්‍යාත බොහෝ වෙලාවට ලබා දීලා තියෙන්නේ. ඔසෙලියා වගේ රටවල එක මාධ්‍ය නාලිකාවකට හිමිකරුවෙකුට තවත් මාධ්‍ය නාලිකාවක් පවත්වාගෙන යන්න බෑ. ඒත් මෙහි මාලික නාලිකාව රරචාශියක් තියාගෙන ජනතාවගේ ඔළු හොදන්න තමන්ගේ දේශපාලනය වෙනුවෙන් මේවා පාවිච්චි කරනවා. නයි ධාතු ජනගත කරපු හැටි අපිට මතකයි. මේවා ජනගත කළේ දේශපාලන හිතවත්කම් නිසා නෙවෙයිද කියලා අපි ප්‍රශ්න කරනවා. මාධ්‍ය ආයතනත් ඡන්ද ඉවර වෙනකම් පහුගිය කාලේ හැම 21 වෙනිදා වෙනකොටම පාස්කු ප්‍රහාරයේ සිහිපත් කරා. මේ පහුගිය 21 වෙනිදා කවුරුවත් ඒක ගැන මතක් කරේ නැහැ. එහෙම පාස්කු ප්‍රහාරයක් සිද්ධ වුණාද කියලාවත් ඒ මාධ්‍ය ආයතන ඇහුවේ නැහැ. ඒවා මාධ්‍යවලට දේශපාලන බලය සහ දේශපාලනයේ වෙනුවෙන් මාධ්‍ය ගණිකාවෘතිය යෙදවීම තමයි ඒ සිද්ධ කළේ කියන එක මම සඳහන් කරන්නට ඕනි. දැන් ඉන්දියාවේ ගුවන් විදුලි සංඛ්‍යාත ලබා දෙන ටෙන්ඩර් කැඳවීමක් කරලා ඒ විතරක් නෙවෙයි මාධ්‍ය ආයතන හිමිකරුවනුත් සම්මුඛ පරීක්ෂණයට ලක් කරනවා ඒත් ලංකාවේ ඉතිහාසයේ ඉඳලම සංඛ්‍යාත ලබා තිබෙන්නේ Tamange ගජමිතුරන්ට කවුරු කළත් මේක වැරදි අනාගත පරපුර වෙනුවෙන් මේවලට නිවැරදි ක්‍රමවේදයක් හදන්න ඕනේ කියන එකයි මම යෝජනා කරන්නේ මාධ්‍ය ආයතනවල තරඟකාරීත්වය වෙනුවෙන් වෙළඳ දැන්වීම් තියෙන්නම ඕනි ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ ඕනෑම රටක මාධ්‍ය ආයතනවලට ලැබෙන දැන්වීම් වලින් 40% පමණ ලැබෙන්නේ රාජ්‍ය ආයතනවල දැන්වීම් වලින් රාජ්‍ය දැන් රාජ්‍ය ආයතන දැන්වීම් ලැබෙන්නේ ආණ්ඩුවේ මඩ හොදන ලොන්ඩරි වලට විතරයි නැත්නම් රාජ්‍ය මාධ්‍ය වලට විතරයි මේ දැන්වීම් ලබා දෙන්නේ මතවාදී කුමක් වුවත් මාධ්‍ය කර්මාන්තය ගැන අවධානය යොමු කරමින් රජයක් විදියට සියලුම පුද්ගලික සහ රජයේ මාධ්‍ය ආයතන වලට දැන්වීම් බෙදියන ආකාරයේ ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි කියලා මම රජයට යෝජනා කරනවා දැන් ඊයේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරනවා මාධ්‍ය ආයතන වලට ලබා දෙන සියලු දැන්වීම් නතර කරන්න කියලා ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා මම මේ චක්‍රලේඛය දැන් සභාගත කරනවා මේ දැන්වීම් ලබා දීම හරහා මේක නවත්තලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වක්‍රාකාරයෙන් තර්ජනය කරලා Tamanට නතු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම සමහර මාධ්‍ය ආයතන වලට සල්ලි නැහැ. සමහර මාධ්‍ය ආයතන වලට වෙන වෙන බිස්නස් කරන නිසා සල්ලි තියෙනවා. සමහර මාධ්‍ය ආයතන වලට සල්ලි නැහැ පොඩි මාධ්‍ය ආයතන වලට. ඒවා හිංසනයට ලක් කරලා Tamanට ඕන විදියට පාවිච්චි කිරීම තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ කියන එක මම සඳහන් කරනවා. ඒ වගේම මාධ්‍ය පැවැත්වීමට නීති රාමුවක් අවශ්‍යයි. මාධ්‍යයට අදාළ නීති ගිනීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා මාධ්‍යයට අදාළ නීති ගිනීම මගින් භාෂණයේ නිදහස මාධ්‍ය වෘත්තීය ඓතිහාසිකම ආරක්ෂා කළ යුතු වගේම මාධ්‍ය සීමා නිසියාකාරයෙන් නිර්වචනය කරලා තිබා තියන්න ඕනි මේවා ගැන කිසිදු අවධානයකින් තොරව Tamanව විවේචනය කරන මාධ්‍ය හා මාධ්‍යවේදීන් දඟෙඩියට යැවීම තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තියෙන්නේ පුවත්පත් වලට නඩු දාන උසාවියක් වගේ කටයුතු කරන පුවත්පත් මණ්ඩල පනතත් සක්‍රිය කළේ රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් ස්වයං නියාමනයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා මාධ්‍ය කර්මාන්තයේ යෙදෙන පාර්ශ්ව එකතු වෙලා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ආරම්භ කළා පුවත්පත් පැමිණිලි කොමිසම ක්‍රියාත්මක කළේ ස්වයං නියාමන ආයතනයක් ලෙස පුවත්පත් මණ්ඩලයට වඩා හොඳ ක්‍රමයක් මාධ්‍ය කර්මාන්තයයි විසින්ම ආරම්භ කළා ඒක පැත්තකට දාලා ඒ වෙනුවට ආණ්ඩුවේ වැඩි කැමැත්තක් තියෙන්නේ පොලිසිය වගේ ක්‍රියාත්මක වෙන පුවත්පත් මණ්ඩලයට වැඩි බරක් ලබා දීම තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ කියන එක මම සඳහන් කරනවා පුවත්පත් වලට පමණක් නෙවෙයි විද්‍යුත් මාධ්‍යයකට ස්වයං නියාමන යාන්ත්‍රණයක් අවශ්‍යයි ඒ සඳහා වන නීති සකස් කිරීමට අදාළ සියලුම කටයුතුපත් අපේ ආණ්ඩුවෙන් අවසන් කරලා තිබුණේ ඒත් මේ ෆයිල් අද වහලා දාලා ඒ වෙනුවට වෙබ් අඩවි මර්ධනය කරන්න පනත් ගේන තමයි දැන් සූදානම් වෙලා තියෙන්නේ සති දෙකක් ඇතුළත වෙබ් අඩවි මර්ධනය කරන්න පනත් ගේනවා විතරක් නෙවෙයි මේ කොට වෙබ් අඩවි කීපයක් තහනම් කරන්නත් කටයුතු කරලා තියෙනවා සිංගප්පූරුවේ තිබෙනවා වගේ මාධ්‍ය නීති ගෙනල්ලා මාධ්‍ය ආයතන නියාමනය කිරීමට තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ සිංගප්පූරුවේ ස්වාධීන මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙනවාද කියලා හොයලා බලන්න මේ ආණ්ඩුව Tamanට කැමති නැති මාධ්‍ය ආයතන දඩයම් කිරීමේ මීළඟ පියවරක් විදියට තමයි මේ නීති රීති ගෙනීමට උත්සාහ කරන්න කියන එක අපි මේ වෙලාවේ පැහැදිලිව සඳහන් කරනවා වෙබ් අඩවි නියාමනය කිරීමට නීති ගෙනෙන්න කලින් ආණ්ඩුව මේ මාධ්‍ය ආයතන වලින් යම් විමසීමක් කරලා තියෙනවද? මාධ්‍යවේදීන්ගෙන් මේ ගැන අහලා තියෙනවද? වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් මේ ගැන ඇහුවද? මඩ ගහන වෙබ් අඩවි පවත්වාගෙන යනකොට අපිත් විරුද්ධයි. මඩ ගහන වෙබ් අඩවි නෙමෙයි සියල්ල ලියාපදිංචි කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හැබැයි මේවා නියාමනය කරනවද නීති දානවද කියන එක ඒ ස්ටේක් ඒ ආයතනත් එක්ක සාකච්ඡාවක් පැවැත්විය යුතුයි කියන එක තමයි අපි යෝජනා කරන්නේ. දැනටමත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා වෙබ් අඩවි ලියාපදිංචි ක්‍රමයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි. නමුත් දැන් මේකට අලුත් දෙයක් එකතු කළා. ඒ තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් ගන්න ඕනි දැන් ලියාපදිංචි කරන්න වෙබ් අඩවි ලියාපදිංචි කරන්න නම්. එතකොට එතනට ගියාම Tamanට කැමති ආයතන වලට ලියාපදිංචිය දෙනවා, අකමැති ආයතන වලට අවුරුද්දක් දෙකක් යනකම් ලියාපදිංචිය ලැබෙන්නේ නැහැ. මේක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. අද Facebook එකේ post එකක් දාන්නත් බෑ. අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගන්න මොන නීති යටතේද? සමහර වෙලාවට මුන් අත්අඩංගුවට ගන්නේ දණ්ඩ නීති සංග්‍රහ යටතේ රජය අපහසුතාවයට පත් කිරීමේ චෝදනා දාලා. නැත්තම් පදනමක් නැතුව ICC PR එක යටතේ, ඒ කියන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුව Tamanගේ fail එක වහගන්න මේ වගේ අත්අඩංගුවට ගැනීමද සිදු කර යුතු වෙන්නේ. පහුගිය කාලේ මේ වගේ විවේචන තිබුණාම බොහොම කූල් එකේ කට්ටිය බලාගෙන හිටියා. නමුත් අද මේ විවේචන බලාගෙන ඉන්න බැරි වෙලා ඉන්නවා. පාරේ මැරිලා හිටපු ඉවර කරනවා. පොසිටිව් වුණා. හැබැයි ඒක Facebook එකේ දාපු අය අත්අඩංගුවට ගත්තා. හැබැයි ඒක ප්‍රධාන මාධ්‍යවල පළ වුණාම ඒ අත්අඩංගුවට ගත්තේ නැහැ. මොකද්ද මේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය? බොහෝ මාධ්‍ය ආයතනවල ගුවන්විදුලි සංඛ්‍යාත ලබා දී තිබෙන්නේ නිසි නීතිමය පදනමක් නැතිව. රූපවාහිනියක් ගුවන්විදුලි ආයතන 40ක් ගත්තොත් 40ට බලපත්‍ර 40ක් තියෙනවා 40 විදියකට. නීති කැඩුවයි කියලා ක්‍රියාත්මක වෙන ක්‍රමයක් නැහැ. පුවත්පත් වාර්තාව කිසියම් අයෙක් අගතියකට පත් වුණොත් සහනයක් ලබා ගැනීමට පුවත්පත් කැමති කොමිසම තියෙනවා. ඒත් රූපවාහිනිය හෝ ගුවන්විදුලි නාලිකාවකින් අගතියට පත් වූ අයෙකුට සහනයක් ලබා ගන්න යන්න තියෙන කොතනටද? අධිකරණයට ගිහින් විශාල මුදලක් වියදම් කරමින් සාමාන්‍යයෙක්ට සහන බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ නිසා රූපවාහිනිය හා ගුවන්විදුලි නාලිකාවලින් අගතියටපත් වෙන රැවටෙන සාමාන්‍ය ජනතාවට තමන්ගේ දුක් ගැන වෙල ඉදිරිපත් කිරීමට ස්වයං නියාමන ආයතනයක් ඇති කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුව මේක මේ ආණ්ඩුව විසින් පළවෙනි පටවන එකක් නෙමෙයි, ස්වයං නියාමනයක්. ඒ වගේම ස්වාධීන කොමිසමක් වශයෙන් තමයි එය පත්විය යුත්තේ කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම මේ සඳහා අපි නීති සම්පාදනය කරලා තියෙනවා, ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලනවා. මුලින්ම මේකේ පිටිය හදලා ඉන්න, ඊට පස්සේ අපිට පුළුවන් මේක ක්‍රියාත්මක කරන්න. මොකද දැන් මේවා ක්‍රියාත්මක කරන්න ගියාම යම් යම් බලපෑම් එනවා. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා තියෙනවා, 69 ලක්ෂයක් තියෙනවා, 3/2 තියෙනවා, අඩු තියෙන බැසිල් රාජපක්ෂ මහත්තයා විතරයි. ඒ නිසා දැන් මේවා ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ වෙලාවේ ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ සංඛ්‍යාත නියාමනය, මේ ගුවන්විදුලි හා රූපවාහිනි සංඛ්‍යාත පොදු දේපල, මේවා මහජනපතාව සතු පොදු දේපල.
මේවා
ලබා ගැනීම තොරතුරු ලබා ගැනීම ජනතාවගේ අයිති ආරක්ෂා කරගන්න ගම. ඉතින් අද ජනතාවගේ තොරතුරු දැනගැනීමේ පරමාධිපත්‍ය අයිතියක් අධිකරණයේ තීන්දු මගින් නැති කරමින් ඉන්නවා. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ වංචා ගැන හෙලිදරව් කරන විට සිරසට විරුද්ධව වාරණ නියෝගයක් ලබාගෙන තියෙනවා. ඒක පාර්ශ්වීය වාරණ නියෝගයක්. මේක මහජනතාවගේ තිබෙන දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. ඒත් එක්කම අපි දකිනවා මේ සිද්ධ වෙන දේවල් දිහා ජනතාව උනන්දුවෙන් බලාගෙන ඉන්නවා වගේම මේ පරමාධිපත්‍ය අයිතිය අද උල්ලංඝනය වෙන්නේ 20 සංශෝධනයේ අනිසි බලපෑම් නිසාද කියලා අපි මේ වෙලාවේ ප්‍රශ්න
කරනවා.
ඒත් එක්කම මේ මාධ්‍ය ක්ෂේත්‍රයට තාක්ෂණය අවශ්‍යයි, ඩිජිටල් කරණය ලංකාවට අවශ්‍යයි. ලංකාවේ ඩිජිටල් කරණය පිළිබඳ සමීක්ෂණය කරලා ජර්මානු තාක්ෂණයට ලබා දෙන්න කියන එක තීන්දුව කරලා තියෙද්දි බහුගිය කාලෙදී මේක දුන්නා ජපාන් අවශ්‍යතාවය ඒගොල්ලන්ගෙන් ලැබෙන නොයෙක් නොයෙක් වරප්‍රසාද නිසා පහුගිය ආණ්ඩු කාලෙත් ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න කොන්ද තිබුණේ නැහැ. දැන් අපි කියනවා දැන් හරි පුළුවන් නම් මේ ජපන් ක්‍රමයට යන්නේ නැතුව නිවැරදි තාක්ෂණ ක්‍රමයට, නිවැරදි ක්‍රමවේදයට ලංකාවේ මේ තාක්ෂණයේ ඉස්සරහට යන්න අවශ්‍ය කරන ක්‍රමවේදය සකස් කරන්න කියලා. ඒ වගේම අවසාන වශයෙන් ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාවය සකස් විය යුතුයි. ඒ තමයි මේ යන හැම නිවුස් එකක්ම නිවුස් නෙමෙයි, මේ යන ප්‍රවෘත්ති හැම එකක්ම ප්‍රවෘත්තියක් නෙවෙයි. මේවා ඒ මාධ්‍ය ආයතනයේ මුදලාල්ලාට ඕන විදියට නිර්මාණය කරන ප්‍රවෘත්ති මේවා ගෙන එන්නේ
කියන එක තේරුම් අරගෙන
ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ඒක සඳහා අපි හොඳ චින්තනයක් ඇති කරගන්නට අපි බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන කතාවකින් මම අවසන් කරනවා. කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා කවුරුවත් කියපු විදියට අහන්න එපා, කවුරුවත් ශාස්ත්‍රවරයෙක් කියපු නිසා පිළිගන්න එපා. හොඳට අහලා බලලා විමසලා තීන්දු අරගෙන තමන්ගේ මනසට ගෝචර වෙනවා නම් විතරක් පිළිගන්න කියලා. අන්න ඒ අනුව මේ මාධ්‍ය ඇද පළ වෙන බොහෝ දේවල්, මාධ්‍ය ආණ්ඩුවට ඕන විදිහට කරන දේවල් පිළිගන්නේ නැතුව ජනතාව සිහිබුද්ධියෙන් යුතුව තීන්දු ගන්න කියන එක ඉල්ලා හිටීමෙන් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
Honorable Professor Charita Herath, you have 6 minutes.
6 minutes?
Yes. Because of the time delay, the time has been reduced.
Oh my God, it was said that I have 9 minutes. Garu, Niyojya Karaka Sabha Sabhapati Tumani, Janamadhya Amatyanse Sambandha මේ කාරක සභ අවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන මම ඉතාම සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යංශයට මගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. 2015 අපේ ආණ්ඩුව නිමා වෙනකොටත් ඒ අමාත්‍යංශ ස්ථීර ලේකම්වරයා වශයෙන් මම වැඩ කෙරුවා. ඒ වගේම මේ අමාත්‍යංශයට සම්බන්ධ විවිධ අවස්ථාවල මැදිහත් වීම කරලා තිබෙන නිසා මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ඉතාම සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම ගරු වර්තමාන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල මැතිතුමා එවකටත් ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ කරද්දී එම අමාත්‍යංශ ස්ථීර ලේකම්වරයා වශයෙන් මම වසර 3ක් වැඩ කරා. ඒ කාර්තුව තුල අපි ගත්ත සමහර ප්‍රතිපත්ති තීරණ, සමහර සංවර්ධනාත්මක තීරණ සම්බන්ධව අපි ඉතාම සතුටට පත් වෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ජනමාධ්‍ය කියන විෂය ඉතාම සංකීර්ණ සහ පුළුල් විෂයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. ඒ සාම්ප්‍රදායික මාධ්‍ය අවකාශයේ සිට මාධ්‍ය කියන එක විසිරිච්ච, එහෙම නැත්නම් තරංගගත වෙච්ච, එහෙමත් නැත්නම් සංඛ්‍යාතගත වෙච්ච තත්වයකට පත් වෙලා තියෙනවා. ඉස්සර තිබුණු රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත කියන මාධ්‍ය ඒකකයේ දෙස බලලා මාධ්‍ය අවකාශය නිරීක්ෂණය කරපු කාලය නිමා වෙලා තියෙනවා. ඔබේ අපේ අතේ තියෙන කුඩා උපකරණයක් හරහා හැම විටම අප සමග ගනුදෙනු කරන අවකාශයක් බවට මාධ්‍ය අවකාශය අද පත් වෙලා තියෙනවා. එනිසා මේ සඳහා වූ වගකීම ඉතාමත්ම වැඩි. රටක් විදියට, රජයක් විදියට, මන්ත්‍රීවරු විදියට මාධ්‍ය සම්බන්ධ වගකීම අපි බරපතල ලෙස අවබෝධයට ගත යුතුව තියෙනවා. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යංශ යටතේ තියෙන ආයතන ගණනාවක් අපේ රටේ ඉතාමත්ම වැදගත් ප්‍රධාන ආයතන ලෙස හැමදාම පැවතුණා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, 2015 ඉඳලා 2019 වෙනකන් යහපාලනය යයි කියාගත් ආණ්ඩුව මේ ජනමාධ්‍ය ශේෂ්ත්‍රය තුල සිදු කළ මැදිහත් වීම ගැන බරපතල විවේචනාත්මක ඇසකින් බැලිය යුතුයි කියලා යෝජනා කරනවා. මේ රටේ මාධ්‍යයට හැම ආණ්ඩුවක්ම හොඳ කරලක් තියෙනවා, නරක කරලක් තියෙනවා. ඒ අපි පිළිගත යුතුයි. හැබැයි විශේෂයෙන්ම 2015 න් පස්සේ ආපු ආණ්ඩුව ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ මැදිහත් වීම ඉතාමත්ම ඍණාගයක් බවට ආර්ථික වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් පත් කරලා තියෙනවා. මම පිළිගන්නවා පහුගිය රජය තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළ අය ඉතා වැදගත් ධනාත්මක දෙයක් ලෙස මම පිළිගන්නවා. ඒ වගේම ඒ පනත ගේන්න අපි උත්සාහ කළා, නමුත් ඒ යම් අවස්ථාවකදී ඒක කරන්න බැරි වුණා කියලා අපි පිළිගන්නවා. ඒ වගේම මේ පනත ඉදිරියට ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවායි කියලා අපි රටට කියලා තියෙනවා. අපි මේ රටේ නීති සලකන්නේ පක්ෂපාත එක්ක නෙමෙයි, නීතිය තියෙන වැදගත්කමත් එක්ක. ඒ නිසා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය අපි ආරක්ෂා කරනවා. හැබැයි එහෙම ආරක්ෂා කරන ගමන් අපේ රටේ රාජ්‍ය ආයතනවල, මාධ්‍ය රාජ්‍ය ආයතනවල ශක්තිය හීන කරපු ආණ්ඩුවක් විදියට 2015 2019 ආණ්ඩුව අපි සලකන්නේ. ගුවන් විදුලි සංස්ථාව අපි බාර දෙනකොට තිබුණු යටිතල පහසුකම් එතනින් එහාට පොඩ්ඩක්වත් ඉස්සරහට ගියේ නැහැ. තරංගවල එහෙම නැත්තම් ඒ ගුවන් විදුලි සංස්ථාවේ තමන්ගේ බ්‍රෑන්ඩ් එකක්වත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න ඒ කාලය තුල බැරි වුණා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව බරපතල අලාභ සහිතව තමයි අපිට නැවත බාර දුන්නේ. බිලියනයකට අධික අලාභයක් 2019 වසරේ සිදු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී සේවය ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි විනාශ කිරීම සම්බන්ධව බරපතල අපරාධයක් විදියට මම මේ අවස්ථාවේදී නම් කරනවා. ස්වාධීන රූපවාහිනී අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ යම්කිසි ආයතනයක් ශක්තිමත්ව කරන්න පුළුවන් කියලා පෙන්නපු සාම්පල්ලක විදියටයි තිබුණේ. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ මන්ත්‍රීතුමන්ලා දන්නවද දන්නේ නැහැ, අපි රජයට ලාභාංශ ගෙවපු ආයතනයක් මේක. රජයට ලාභාංශ ගෙවන්න අපිට පුළුවන් වුණා 2014 මිලියන 125ක් ලාභාංශ ගෙවන්න අපිට පුළුවන් වුණා. 2015 මිලියන 84ක ලාභාංශයක් ඉතුරු කරලා යන්න අපිට පුළුවන් වුණා. 2013 මිලියන 50ක ලාභාංශයක් ගෙව්වා. 2012 මිලියන 88ක ලාභාංශයක් ගෙව්වා ආණ්ඩුවට. හැබැයි ඩිවිඩන්ස් ගෙවලා හදපු ආයතනේ 2015 ඉඳලා ලාභාංශ බිඳුවට බස්සලා රජයෙන් මිලියන 500ක් විතර දාලා අද ආයතන ගෙනියන්න වෙලා තියෙනවා. මේක තොරතුරු වශයෙන් ඇත්ත. මේ සම්බන්ධව ඕනෑම නාලිකාවක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි කවදාකවත් බොරු කියන්නේ නැහැ මේ සභාවට ඇවිල්ලා. එනිසා මේ රටේ රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රණය විනාශ කරපු කාල පරිච්ඡේදයක් විදිහට ඒ කාලේ අපිට නම් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම
honorable member please wind up.
රේටින් වලින්, ලාභයෙන්, ලාභාංශ වලින් සහ
කෑෂ් ෆ්ලෝ එකෙන් හතරෙන්ම ලංකාවේ ඉදිරියෙන් හිටපු ස්වාධීන රූපවාහිනී ආයතනය මේ මට්ටමට පත් කිරීම සම්බන්ධව විවෘතව විභාග කරන්න කියලා මම ගරු අමැතිතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අපේ රටේ මාධ්‍ය අමාත්‍යාංශයේ හරහා මූලික වශයෙන් අපි ලබාගත යුතු ජයග්‍රහණ ගණනාවක් තියෙනවා. මට පෙර කතා කරපු ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ අර අංකන තාක්ෂණයේ හඳුන්වා දීම, ලංකාවේ රූපවාහිනී යාන්ත්‍රණය ඩිජිටල් කරණය කිරීම සඳහා DVB-T2 කියන තාක්ෂණයෙන් අයින් වෙලා අපි ISDB කියන තාක්ෂණයට ගිහිල්ලා තිබුණා. පහුගිය ආණ්ඩුව මේ සම්පූර්ණ ක්‍රියාදාමය අත්හැරලා තිබුණේ. අපි යෝජනා කරන්නේ මේ ක්‍රියාදාමය නැවත අපි ආරම්භ කරන්න ඕන. ඒ වගේම අපේ රටේ
Honorable Member, please wind up.
අපේ රටේ මාධ්‍ය වෘත්තිකයන්ට වෘත්තීමය භාවය ලබා දෙන ශක්තිමත් තැනකට රට ගේන්න ඕන. පුවත්පත් මණ්ඩල පනත නවීකරණය කරලා ඩිජිටල් අවකාශයත් පුවත්පත් යාන්ත්‍රණයත් දෙකම ශක්තිමත්ව රට
වෙනුවෙන්
ගේන්න අවශ්‍යයි කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පෙ නිමා කරනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.
Thank you.